ගරු ආචාර්ය ජයන්පති වික්‍රමතුමා ඔබතුමාට විනාඩි 23ක් වෙන් කර තිබෙනවා.
මුල්ලාස නර උඩ ගරු මන්ත්‍රීතුමනි, අධිකරණ සංවිධාන පනත යටතේ රෙගුලාසි පිළිබඳව මේ කරන මේ විවාදයේදී එම රෙගුලාසි පිළිබඳව එකඟත්වය පළ කරන අතර අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ කාරණා කීපයක් සඳහන් කරන්නට මම කැමැති. විශේෂයෙන්ම උපරිම අධිකරණවල තිබෙන තත්ත්වය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගැහිලා නඩු විභාගයට ගන්නවා ඉතාමත්ම අඩුයි. එක හේතුවක් තමයි විනිශ්චකාරවරු මදිවීම. අපේ ව්‍යවස්ථාවේ විනිශ්චකාරවරු සංඛ්‍යාව වැඩි කරන්නට බැහැ ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව අපේ රටේ. ඉතින් අපිට ඒ සීමාව තියෙනවා. කෙසේ වෙතත් සියලුම පක්ෂ එකඟ වෙලා හෝ මෙයා එක තනි සංශෝධනයක් හැටියට හෝ මේ කාරණය දිහා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඇවිල්ලා තියෙන නඩු වලින් වැඩි සංඛ්‍යාවක් තමයි මහාධිකරණ සිවිල් අභියාචනාධිකරණයෙන් එන නඩු. එය ඒ අසාර්ථක අත්දැකීමක්. It's a bad experience. මෙම සිවිල් අධිකරණ බලය මහාධිකරණයට දීම හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. එම නිසා අද මම හිතන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ එකඟත්වයක් තිබෙනවා. ඒ වෙනස් කළ යුතුයි. මේ කළ හැකි එක ක්‍රමයක් තමයි අභියාචනාධිකරණය තවත් ශක්තිමත් කරලා විනිශ්චකාරවරු සංඛ්‍යාව සමාජයේ 35කට විතර යන්නට වෙයි. එකල්ලා පළාත් බදව මහා අභියාචනාධිකරණය රැස් වෙන එක. එමගින් ඒ පළාතේ තිබෙන සිවිල් අභියාචනා මහාධිකරණවල අහන්නේ නැතුව අභියාචනාධිකරණවල අහන්නේ. එතකොට වඩා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මීට වඩා හොඳ තත්වයක ක්වලිටි එක නඩු තීන්දු බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට යන නඩු සංඛ්‍යාව අඩු වෙන්නට පුළුවන්. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයක් බවට පත් වෙලා තියෙනවා මේ දැන් තිබෙන ක්‍රමය නිසා. ඊළඟට අභියාචනාධිකරණයට ප්‍රාදේශීය කියන පළාත් බදව රැස් වෙන අතර එම අධිකරණයට මූලික අයිතිවාසිකම් නඩු පිළිබඳවද අධිකරණ බලය දිය හැකියි. එයද ජනතාවගේ එක ඉල්ලීමක්. මේ පසුගිය මේ කාලේ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු වලදීත් එම අනුකමිටුව විසින්ද කරන ලද යෝජනාවක්. ඒ නිසා අපි සලකා බලන්නට ඕනේ අභියාචනාධිකරණයේ සහ උපරිමාධිකරණ දෙකේම සංඛ්‍යා විරිච්චවර සංඛ්‍යා වැඩි කිරීම සහ ඒවායේ අධිකරණ බල ජුරිස්ඩික්ෂන්ස් පිළිබඳව නැවත සලකා බලන්නට අවශ්‍යයි. මීට කලින් අවස්ථාවකදී මම සඳහන් කරුවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණයට කරන පත්වීම් පිළිබඳව එම නම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතුයි. අපි දැන් කීප වතාවක්ම දැක්කම ඒ හොඳ ලකුණක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් කරන එන නම් සිද්ධ වෙනවා ප්‍රතික්ෂේප කරන්නට. දැන් 2017 අගභාගයේදී මම මේ කාරණේ කලින් දවස් වතාවේ මේ ගැන කතා කරනකොට මම හිතලම කිව්වේ නැහැ. මොකද ඒ අදාළ විනිශ්චකාරතුමා එදා හිටපු නිසා. අද එතුමා විශ්‍රාම ගිය හින්දා මට කියන්න පුළුවන්. මම නම කියන්නේ නැහැ. එහෙත් සමුදන නීති ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම මවිත කරමින් අභියාචනාධිකරණයේ 5 හෝ 6 වෙනි ස්ථානයේ හිටපු විනිශ්චකාරවරයෙක්ගේ නම හදිසියෙම යෝජනා කරුන් ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මිනිත්තු ගානයි ගියේ ඒ නම ප්‍රතික්ෂේප කරන්නට. ඉතින් මේ කලින් යම් මේ පත්කිරීම් වලට උසස් කිරීම් වලට කරන් යමක් යෝජනා කරන්න ඉස්සලා යම් ඕන් එවැනි නම් අඳුනා ගැනීමට යම් ක්‍රමවේදයක් තිබෙනවා නම් නීතිපතිවරයාගෙන් විමසලා බලලා අග්‍රවිනිශ්චකාරවරයාගෙන් විමසා බලලා නීතිඥ සංගමයේ මම කලින් යෝජනා කළා දිනවා නීතිඥ සංගමයේ නම් කරන ලද ජේෂ්ඨතම ජනාධිපතිවරු නීතිඥවරු 3 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් වැනි ඒ වගේ යම් යාන්ත්‍රණයක් හදලා ඔවුන්ගේ අදහස් ලබාගෙන මේ නම් එවනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මීට මේ ගිය මාසේ මේ නැවත මේ වගේ තත්වයක් ඇති වුණා. මෙවර අභියාචනාධිකරණයට නම් කෙරුවේ ජනාධිපති කාර්යාල ලේකම් කාර්යාලයේ වැඩ කරන අතිරේක ලේකම්වරියක් නීති අංශයේ බාර වෙන. එතුමියගේ සුදුසුකම් ගැන නෙවෙයි මම කතා කරන්නේ. එතුමිය සුසුම් වෙන්න පුළුවන්. ඒක මම ඒ ගැන වාද කරන්න යන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා යටතේ වැඩ කරන එවැනි නිලධාරියෙක්ගේ නමක් ආවහම කොහොමද බලාපොරොත්තු වෙන්නේ කියලා කැම දෙනා විමසන විමතියටපත් වුණා නීති ක්ෂේත්‍රයේ මොකොහොඳ මේ නම ආවේ කියලා. ඒ ප්‍රතික්ෂේප වුණා කිතාමත්ම කනගාටුදායක එතුමියටත් ඒ කරන එතුමියත් අසීරු තත්වයකට වැටුණා ඇතනේ. ඉතින් අර වගේ යම්කිසි යාන්ත්‍රණයක් තිබෙනවා නම් යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් නම් යවන්නට ඉස්සෙල්ලා යම් සාකච්ඡා කරලා පාටිසිපේටරි ප්‍රොසෙස් එකක් කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක් තියෙනවා නම් මේ වැනි දේවල් වෙන්නේ නැහැ. ඊළඟට විනිශ්චයකාරවරු පවා සභාපතිතුමනේ විනිශ්චයකාරවරුන් එක්තරා විදිහක ගොළුවෝ. ඔවුන්ට ඔවුන්ගේ දුක් ගැනවිලි කියන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු හම්බුණාම උත්සවවලදී ඔය වගේ වෙලාවක තමයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් මොකද හැඬෙන එක හඬක් තමයි අපි සමහරු වැඩ කරනවා අනිත් අය වැඩ කරන්නේ. නඩු තීන්දුව වැඩිත ගාටයක් ගොඩාක් ලියන මිනිස්ත්‍රකාරවරුත් ඉන්නවා සමහර මිනිස්ත්‍රකාරවරු ලියන්නේම නැහැ. ඉතින් රිවීව් එකක් සමීක්ෂණයක් රිවීව් එකක් කරෙන්නේ නැහැ. ඇත්ත මිනිස්ත්‍රකාරවරු පත් කෙරුවට පස්සේ අර රාජ්‍ය සේවය කරන වගේ අවුරුද්දෙන් අවුරුද්දට මේ ඉන්ක්‍රිමෙන්ට් වලට අග්‍ර මිනිස්ත්‍රකාරතුමාගේ අස්සන ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒක එහෙම කරන්න ගියොත් ඒක ඇඟිලි ගැසීමක් හැටියට දකින්න පුළුවන් කවුරු හරි. එහෙම නෙවෙයි. නමුත් අඩුම ගානේ ප්‍රොමෝෂන්ස් උසස් වීම කරනකොටවත් යම් අගයීමක් කරන්නට ඕනේ. කාලයක් කියන්නේ පීරියෝඩික් රිවීව් එකක් හුවක් රටවල මෙහෙම කරනවා. හිටපු මිනිස්ත්‍රකාරවරුන් හිටපු විශ්‍රාමගත වැඩි ඒ උසාවිවල වැඩ කරන්නේ නැති ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් ඒගොල්ලෝ ලවා මේ මිනිස්ත්‍රවරුන්ගේ ක්‍රියා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඔවුන්ගේ නඩු තීන්දුව සමීක්ෂණයට ලක් කරලා එවැනි ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ මෙරිට් ඉහළ උසාවි වලට ප්‍රොමෝෂන් දෙන්න උසස් වීම ලැබීමට ඔවුන්ට අවශ්‍ය මෙරිට් එක අවශ්‍ය සුදුසුකම තියෙනවා ජ්‍යෙෂ්ඨත්වයේ පමණක් නෙවෙයි ඒද තියෙනවද කියලා බලන්න යම් කිසි ක්‍රමයක් හොයාගන්නට අවශ්‍ය යම් ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් හොයාගන්නට ඕන. ඒ වගේ මේ මෑතකදී අර පළාත් සභා මැතිවරණ පවත්වන්න පුළුවන්ද නැද්ද කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තිබුණා. මම ඒ යොමු කිරීම ගැන මම වෙනම කතා කරනවා. ඒකෙදී මේ ගොඩාක් කාලයකට පස්සේ නීතිපතිතුමායි පුද්ගලික නීතිඥ මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු තර්කවලයි එකඟත්වයක් තිබුණා. මට ආරංචි වුණා එම නඩුවට පෙනී සිටපු කෙනෙක්ම නීතිඥවරයෙක්ම කිව්වයි කියලා. මේක ඉතාමත් ඉස රෑ ඔකේෂන්. මේක කලාතුරකින් සිදුවන සිදුවීමක්. නීතිපති පුද්ගලික නීතිඥවරුන් අතර එකඟත්වයක් කියන එක. ඒ රෑ ඔකේෂන් එකක් නොවිය යුතුයි. ඒකෙන් තේරෙන්නේ මොකද්ද සාමාන්‍ය කෙනෙකුට? හැමදාම නීතිපතිවරයා මොනවා වුණත් ආණ්ඩුව ආරක්ෂා කරුවා. මෙදා විතරක් මේ සැරේ විතරක් ඔන්න ඇවිල්ලා කිව්ව වෙනින් කතාවක් කියලා. එහෙම නෙමෙයි විය යුත්තේ. එම නිසා තමයි අවශ්‍ය වෙන්නේ නීතිපති කියන සංස්ථාව ස්වාධීන කරන්න. එය අධිකරණ අමාත්‍යාංශයෙන් ඉවතරගෙන එය ස්වාධීන ආයතනයක් හැටියට සංස්ථාගත කළ යුතුයි විශේෂ නීතියකින්. බොහෝ රටවල එහෙම තමයි කරන්නේ. අද එහෙම නෙවෙයි. අද මිනිසුන්ට විශ්වාසයක් නැහැ නීතිපතිවරයා නීති මං කියන්නේ මේ වර්තමාන නීතිපතිවරයා ගැන්නේ මං කතා කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳව හැම වෙලාවකටම අවුරුදු 6ද 5ද ජනාධිපතිවරයාගේ දුර කාලය කියලා කිව්වහම අවුරුදු 6යි කියලා කියනවා. මොකද ජනාධිපතිවරයාට ඕන දේ තමයි කියන්නේ. පාර්ලිමේන්තුව අපි දැක්ක පාර්ලිමේන්තුව විසිරුව හැරි වෙලාවේ කටයුතු කරපු ආකාරය නීතිපති දෙපාර්තමේන්තුව. ඒ වගේම ජන අගමැතිවරයා අප ඉවත් කිරීම පිළිබඳ ඒකෝරන්ට වලදී ඒවා කටයුතු කරපු ආකාරය. ඉතින් මේ නිසා මේ හේතුව නිසා එම ආයතනය කෙරෙහි විශ්වාසයක් නැති වෙනවා. මීට කලින් අවුරුදු 58ක් වුණාම නීතිපතිවරයා ජනාධිපතිවරයා ළඟට ගිහින් අවුරුද්දෙන් අවුරුද්දට එක්ස්ටෙන්ෂන් ගන්න ඕනේ. කමල සබේසන් මැතිතුමා රට හිතපු හොඳම නීතිපතිවරයෙක්. ඔහුට එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැහැ. ඔහුට එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැති නිසා ඇති වුණ හිතාමාරුවෙන් එයද බලපෑවා ඔහුගේ ජීවිතේ කෙටි වුණා. මේසරේ අපි 19 සංශෝධනයෙන් ඒක හැදුවා. ඒ කියන්නේ මීට පස්සේ නීතිපතිවරයා එක්ස්ටෙන්ෂන් ඉල්ලන්නේ නැහැ. කෙලින්ම අවුරුදු 60 වෙනකන් ඉන්නට පුළුවන්. නමුත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ එක්ස්ටෙන්ෂන් ගත්තා වගේ එක්ස්ටෙන්ෂන් නැතුව 60 ගිය 60ට ගියා වගේ නෙවෙයි. ඒක විධායකයට ඕන විදිහට කටයුතු කරන්න නැතුව ස්වාධීනව කටයුතු කරයි කියලා. මේ පිළිබඳව මට මේ රෙෆරන්සස් පිළිබඳව කියනකොට මම හිතන්නේ අපි මේ ජනාධිපති ධූරේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරයාට නීති ප්‍රශ්න රෙෆරන්ස් විශේෂ රෙෆරන්ස් එකක් හැටියට මේ මතය ප්‍රකාශ කරන්න කියලා ශේෂ්ඨාධිකරණයට යැවීම සුදුසුද? මේක තව තවදුරටත් අපි තියාගත යුතුද? මොකද දැන් ඊයේ පෙරේදා පළාත් සභා මැතිවරණ තිබිය යුතුද නැද්ද කියන ප්‍රශ්නේ මතුවුණා. ඒ පිළිබඳව රෙෆරන්ස් එකක් කරුවා. ඒ කාරණේ පිළිබඳව මූලික අතිවාසකම් නඩු ගානාවක් තියෙනවා ශේෂ්ඨාධිකරණයේ. එම නඩුවේ පාර්ශවකාරයන් අවුරුදු ගානක් තිස්සේ උත්තර බැඳලා ලොකුවට මේ ප්ලීඩින්ග්ස් ෆයිල් කරලා ඒගොල්ලන්ට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ කතා කරන්න. ඉතින් සමහර විට ශ්‍රේෂ්ඨාධික ජනාධිපතිවරයෙකුට එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනාධිපතිවරයෙකුට හා ජනාධිපතිවරයෙකුට ඉඩ තිබෙනවා අර ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවකට යම් ෂෝට් සර්කිට් එකක් කරන්නට කෙලින්ම ඒ ප්‍රශ්නේම අනියම් වශයෙන් යොමු කරලා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා මේ රෙෆරන්සස් දිගටම තියාගත යුතුද නැද්ද කියන එක අපි හිතා බලන්නට ඕනේ. දෙයක් තමයි තව දෙකක් මට මේ ජනාධිපති නීතිඥවරු පත්කිරීම පිළිබඳව මීට ඉස්සෙල්ලත් නීතිඥවරු ගණනාවක් මට කිව්වා මේක මතු කරන්නයි කියලා පාර්ලිමේන්තුවේදී. මොකද සමහර විට ඔප්පු ලියන නීතිඥවරුන්ට ජනාධිපතිගාන නීතිඥකම් දෙනවා. රෙජිස්ටර්ඩ් ඇටර්නීස්ලාට, ඒ කියන්නේ ලේඛනගත නීතිඥවරුන්ට නඩු කතා කරන්නේ නඩු ලියුම් ටික හදන අයට. ඊළඟට විශ්‍රාමගෙන වරන් ඉන්න නීතිඥවරු. කිසිම ව්‍යවස්ථා අනුක්‍රම ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි නෙවෙයි කිසිම නීතියේ වර්ධනයට ඩිවලොප්මන්ට් ඔෆ් ද ලෝ එකට කිසිම කොන්ට්‍රිබියුෂන් එකක් නොකරපු අයට ජනාධිපති නීතිඥකම් දෙනවා. මට කීප දෙනෙක් කිව්වහම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා මම බෑ කිව්වා. ඒත් මමත් ජනාධිපති නීතිඥවරෙක්. එම නිසා කවුරු හරි හිතයි මේ අනිත් අය ජනාධිපති නීතිඥවරු පත්කිරීම පිළිබඳව මම විවේචනයට ලක් කරනවා කියලා. මම කිව්වා මම කතා කරන්නේ කවද හරි නීතිඥ සංගමය ස්ථාවරයක් ගත්තහම කියලා. මම සතුටුයි කියන්න වර්තමාන නීතිඥ සංගමය මේ මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ පිළිබඳව ස්ථාවරයක් ගත්තා. එම නිසා ඒ නීතිඥ සංගමයේ ස්ථාවරයට සහයෝගය දෙමිනුයි කතා කරන්නේ. දැන් මට අරයා පත් කිරනවද මෙයා පත් කිරනවද මේ ළඟ කෙනෙක්ගේ ප්‍රශ්න. මේ ළඟදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිව්වා මේ වගේ පත් කරන්න එපා. මේ 20-30 පත් කරන්න එපා ජනාධිපති නීතිඥවරු. ඔප්පු ලියන නීතිඥවරු පත් කරන්න එපා. රෙජිස්ටර්ඩ් ඇටර්නිස්ලා පත් කරන්න එපා. මංව පත් කරනකොට මංව පත් කරා 2001. 2001 8 දෙනයි අපේ බැච් එකේ 9 දෙනා සමාවේ. ඒක ඉස්සෙල්ලා 6 දෙනා. අවුරුදු 3ක සැරයක් පත් කරුවා. ඉතින් මේ වගේ 25 30 40 පත් කරනකොට දැන් කොච්චර ජනාධිපති නීතිඥවරු කොච්චර ඉන්නවද? දක්ෂකම් තියන අය ඉන්නවනම් ඒ ගන්න පත් කර යුතුයි. නමුත් මේක මේ විදිහට පත්වීම කරනකොට ඒක හැල්ලුවට ලක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරලා තියෙන අදහස් සැලකිල්ලට ගත යුතුයි. මම වර්තමාන ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට අවුරුදු මාස ගණනාවක් කටයුතු කරපු කාලේ එතුමා මට කිව්වා මේ පිළිබඳ සටහනක් දෙන්න කියලා. මම සටහනක් දුන්නා. ඒක තාම ප්‍රෙසිඩන්ස් කවුන්සිල් ෆයිල් එකේ ඇති. මම කිව්වා නීතිඥ ජනාධිපති නීතිඥවරු පත් කරනකොට අග්‍රවිශ්වකාරතුමාගේ නීතිපතිවරයාගේ අදහස් ලබා ගන්න. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නම් කරන ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරු 3 දෙනෙක්ගෙන් යුත් කමිටුවකින් ඒක අදහස් ලබා ගන්න කියලා. එහෙම කරනවා නම් මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඇත්ත ඉස්සර ජනාධිපති නීතිඥවරු පත් කරුවේ කොළඹින් විතරයි. අද එහෙම නෙවෙයි. ඒක බොහොම හොඳයි. අද අවුට් ස්ටේෂන්ස් වලින් ප්‍රාදේශ පළාත් වලින් පත් වෙනවා. මට මතකයි සුමිත දහනායක කියලා ඉතාමත්ම දක්ෂ මෙතුමා දන්නවා. ඉතාමත්ම දක්ෂ අපර ලංකාව හිටපු හොඳම කොල්විනාද සිල්වට පස්සේ හිටපු හොඳම අපරාධ නීතිඥවරයා. එතුමාට ජනාධිපති නීතිඥ දුරයක් හම්බුනේ ගාල්ල හිටියේ. එතුමා කොළඹයිලා ප්‍රැක්ටිස් කරුවේ නැහැ. කොළඹයිලා ප්‍රැක්ටිස් කරුවා නම් අනිත් නියුතුවර ඔක්කොම කැලේ. නමුත් එතුමාට ජනාධිපති නීතිඥ දුරේ දෙන්න ගාක් කල් ගියා. එම නිසා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකාරවරුන් විතරක් නෙවෙයි මේ මේ උසාවිල පෙනී සිටින ජනාධිපති නීතිඥවරු විතර මේ නීතිඥවරු විතරක් නෙවෙයි ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන නීතිඥවරුද මේ සඳහා සලකා බලන එක ඉතාමත් හොඳයි. ඒකට මම ඉතාමත්ම සතුටු වෙනවා. දැන් ජනාධිපති මේ මම කාරණා කීපයක්වත් මතු කරුවා නීති ක්ෂේත්‍රයේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම ආදිය පිළිබඳව නීතිපතිවරයාගේ ස්වභාව මේ ස්වාධීනත්වය කියලා. දැන් හෙට අනිද්දා ජනාධිපති මැතිවරණයක් කරනවා. මේ දවස්වල ඒ පිළිබඳව හරියට සාකච්ඡා වෙනවා. ඉතින් මගේ මේ අවස්ථාව කරගන්නවා ඉල්ලන්න ඒ සියලුම අපේක්ෂකයන්ගෙන් මේ පැත්තේ ඉන්න සියලුම අපේක්ෂකයන්ගෙන් මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය කියන්න. 19 වෙනි සංශෝධනය නැති කරන ලද මේ නැවත ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ක්‍රමයේ දිගටම තියාගෙන යනවද ඔබලාගේ අදහස්සන් තියාගත යුතු දේව ශක්තිමත් කරන්න ඕනේද මන්ත්‍රීවරු ගාන අඩු කරන්න ඕනේද නැත්නම් මන්ත්‍රීවරු ගාන තවත් වැඩි කරන්න ඕනේද එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේද 18 යවනගේ ඒ වගේ අපි ඉල්ලා සිටිනවා සියලුම අපේක්ෂකයන්ගෙන් රටට කියන්න අපේ ස්ථාවරේ කුමක් දෙයි කියලා ඒ නිසා මොකද එමෙස මේ රට ජනතාවට අයිතියක් තියෙනවා මේ පිළිබඳව දැනගන්න අවසාන සැකකාරයක් අවසාන වශයෙන් මුලාසන උඩ මන්ත්‍රීතුමන එක කාරණයක් කියන්න ඕනේ මේ අපි ඔබතුමා හිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා එහි තේරීම් මේ මෙහෙයුම් කමිටුවේ හිටියා මේ ළඟදී ගරු ජනාධිපතිතුමා කියා සිටියා කියා තිබෙනවා කෝටි දෙක කෝටි කීයක්ද වේදන් වුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට කිසිම දෙයක් උන්නේ නැහැ මම විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න හැමදාම කැමතියි එදත් කැමතියි මම අදත් කැමතියි අනිත් අයට තමයි බැරි වුණේ කියලා ඒ නම් නිවැරදි කරන්න අවශ්‍යමයි. මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වා අහෝසි කරන්න ඕනේ කියලා. නමුත් මම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ 235 වෙනි පිටෙන් කියවන්නේ මෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලිඛිතව අවසාන වශයෙන් දීලා ගත්ත ස්ථාවරය. අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. ඊළඟට කියනවා ඍජුව යම් බලතල ඇතිව ඍජුව කෙලින්ම ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙක් ඉන්න ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. මේ ඍජු එකෙන් තමයි මේ ඍජු බලතල අඩු වුණත් වැඩක් නැහැ මන්ත්‍රීතුමනි ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි බලතල අඩු වුණත් වැඩක් නැහැ ඍජුව නම් පත් වෙන්නේ. ඒක තමයි වැඩේ. ඍජුව පත් වුණොත් අගමැතිවරයාට පුළුවන් ජනාධිපතිවරයාට පුළුවන් විශේෂයෙන්ම අර්බුදකාරී අවස්ථාවකදී කියන්න අගමැතිතුමා ඔබතුමා ආසනයක් දීලා ආවේ. එහෙම නැත්නම් ඔබතුමා දිස්ත්‍රික්කයක් දීලා ආවේ. එහෙම නැත්නම් ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් ආවේ. මං එහෙම නෙවෙයි මං මුළු රටනම දීලා ආවේ කියලා අර්බුදකාරී අවස්ථාවක කටයුතු කරන්න පුළුවන් මේ සියල්ලම අකර්මණ්‍ය කරන විදිහට. ඒ නිසා මේ රාජ්‍යයේ ශීර්ෂයේ තිබෙන මේ ගැටුම අවසන් කළ යුතුයි. ගැටුමක් තිබෙනවා මම කලියොත් කියලා දෙනවා ධාර්මික සංශෝධනයේ මුල් ගැටුම්පත් සම්මත වුණා නම් මේක සිදු වෙන්නේ නැහැ. එහෙම වුණ නැහැ විකෘති වුණා. ඒ ගැන අපි තවදුරටත් කතා කරලා වැඩක් නැහොත් මේ විසඳිය යුතුයි. ඒ නිසා මම විශේෂයෙන්ම මේ නිවැරදි කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට විරුද්ධවයි. මෙහෙයුම් කමිටුවේ කටයුතු කෙරුවේ වාර්තාවට ඇතුළත් කළා තිබෙනවා. ඒ නිසා මේ නිවැරදි කිරීමද කරමින් මට මේ ලැබුණ අවස්ථාව මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුති කන්ත මෙමින් මගේ වචන සල්පේ මේ නාසන් කරන බොහොම ස්තුති.
ඔබතුමාට ස්තුති. ගෞරව රූපින චාල්ස් නිර්මලනාද.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே நீதித்துறையினுடைய திருத்தச்சட்டம் தொடர்பாக சபை முதல்வரால் முன்மொழியப்பட்டிருந்தது நீதித்துறை பலப்படுத்தப்பட வேண்டும் என்ற அந்த கருத்தை நானும் வரவேற்று கொண்டு நீதித்துறை சம்பந்தப்பட்ட ஒரு சில விடயங்களை இந்த சந்தர்ப்பத்தில் கூற விரும்புகின்றேன். இன்று இந்த இலங்கையில் ஏற்பட்டிருக்கின்ற பாரிய லஞ்ச ஊழல் மோசடி பாரிய பொருளாதார வீழ்ச்சிக்கு மிக பிரதானமான காரணம் நீதித்துறையினுடைய பலவீனம். நீதித்துறையினுடைய பலவீனம் காரணமாகத்தான் இன்று இந்த நாட்டில் ஆட்சியாளர்கள் மாறி மாறி ஆட்சி செய்கின்ற ஆட்சியாளர்கள் பலவிதமான பாரிய மோசடிகளை செய்தும் அவர்கள் தொடர்ந்து தங்களுடைய அரசியலை தங்களுடைய அமைச்சுக்களை நடத்தக்கூடிய வகையில் நீதித்துறை பலவீனமாக இருக்கிறது என்பதை நான் இந்த நேரத்தில் இந்த சபையில் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் நீதித்துறையினுடைய பலவீனம் காரணமாகத்தான் ஒரு அரசியல்வாதி அல்லது ஒரு அரசியல் பலமிக்க ஒருவர் ஒரு குற்றத்தை செய்து அந்த குற்றத்திலிருந்து தப்புவதற்கு அந்த நீதித்துறையினுடைய பலவீனங்களை பயன்படுத்தி அவர்கள் தொடர்ந்து தங்களுடைய பிழைகளை செய்து கொண்டிருக்கிறார்கள். அந்த தொடர்ந்து அந்த பிழைகளை செய்வதன் காரணமாகத்தான் இந்த நாட்டினுடைய பொருளாதார வளர்ச்சியும் இந்த நாட்டினுடைய பாரிய லஞ்ச குற்றச்சாட்டுகளும் நிறைந்த வண்ணம் இருக்கிறது. குறிப்பாக இந்த விசேட நீதிமன்றங்கள் என்ற உருவாக்கப்பட வேண்டும் என்று பாராளுமன்றத்தில் முன்மொழியப்பட்டு இரண்டு விசேட நீதிமன்றங்கள் உருவாக்கப்பட்டது. ஆனால் அந்த இரண்டு விசேட நீதிமன்றங்களால் இலங்கை அடைந்த நன்மை என்ன? இந்த நாட்டினுடைய நன்மை அந்த இரண்டு விசேட நீதிமன்றங்களால் என்ன பயன்களை பெற்றது? எந்த குற்றத்தை இலங்கையில் தடுக்க முடிந்தது என்பதை நான் இந்த சபையில் இருக்கின்ற சம்பந்தப்பட்டவர்களிடம் கேட்க விரும்புகின்றேன். ஏனென்று சொன்னால் இந்த நீதித்துறையில் இருக்கின்ற பலவீனம் வந்து நீதித்துறையில் அரசியல் ரீதியான ஆதிக்கம் இருக்கிறது என்பது இந்த இருக்கிறது என்பதுதான் இந்த நீதித்துறையினுடைய பலவீனமாக இருக்கிறது. அதற்கு இரண்டு சம்பவங்களை குறிப்பிட விரும்புகின்றேன். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, முன்னாள் கிழக்கு மாகாண ஆளுநர் கிஸ்புல்லா அவர்கள் அண்மையில் ஒரு வீடியோ ஒன்று நான் பார்த்திருந்தேன். சமூக வலைத்தளங்களில் அந்த வீடியோ வந்திருந்தது. அந்த வலைத்தளங்களில் முன்னாள் ஆளுநர் கிஸ்புல்லா அவர்கள் கூறுகின்றார், எனக்கு எதிராக தீர்ப்பு வரும் என்று எதிர்பார்த்து எனது அரசியல் பலத்தின் மூலம் நீதிபதியை மாற்றி தனக்கு சாதகமாக தீர்ப்பை எழுத வைத்தேன் என்று ஒரு முன்னாள் ஆளுநர் கிஸ்புல்லா அவர்கள் கூறுகின்றார். நான் தலைமை தாங்குகின்ற உறுப்பினர்களை நான் கேட்க விரும்புகின்றேன், தனக்கு சாதகமாக தீர்ப்பு எழுதுவதற்கு நீதிபதியை மாற்றினேன் என்று ஒரு அரசியல்வாதி, முன்னாள் அமைச்சர், முன்னாள் பாராளுமன்ற உறுப்பினர், முன்னாள் கவர்னர் வெளிப்படையாக பத்திரிகைகளுக்கு பேட்டியளிக்கிறார். அது தொடர்பாக இந்த நீதித்துறை என்ன கவனம் எடுத்தது அல்லது இந்த அரசாங்கம் என்ன விதமான நடவடிக்கை அவருக்கு எடுத்தது என்பதை நான் இந்த சபையில் கேட்க விரும்புகின்றேன். ஒருவர் தன்னுடைய அரசியல் பலத்தினால் நீதிபதியை மாற்றி தனக்கு சார்பாக தீர்ப்பை எழுத வைத்தேன் என்று பத்திரிகைகளுக்கு பேட்டி கொடுக்கிறார். அப்படி இருக்கின்ற போது இங்கு நீதிமன்றங்களுக்கு அதிகாரங்கள் வழங்கப்பட வேண்டும் என்று நாங்கள் சட்டங்களை முன்மொழிந்து கொண்டிருக்கின்றோம். சட்டங்கள் முன்மொழியப்பட வேண்டும், நீதிமன்றங்கள் பலமடைய வேண்டும், நீதித்துறை பலமடைய வேண்டும். அதில் அரசியல் இருக்கக்கூடாது. ஆனால் அண்மையில் தெரிவித்த இந்த கருத்தை இந்த நீதித்துறை இந்த நீதிமன்றங்களை கொண்டு இயக்கின்ற பிரதம நீதியரசராக இருக்கலாம் அல்லது நீதியமைச்சராக இருக்கலாம் அல்லது சட்டமாதிபராக இருக்கலாம், இந்த மூன்று பேரும் இந்த விடயங்கள் தொடர்பாக என்ன கருத்தை அவர்கள் கூற விரும்புகிறார்கள் அல்லது என்ன நடவடிக்கை அவர்கள் எடுக்க முடியும்? எந்த விதமான நடவடிக்கையும் எடுக்க முடியாது. இப்படியான ஒரு சூழ்நிலையில்தான் இலங்கையில் இருக்கின்ற நீதிமன்றங்கள் நீதிபதிகள் இயங்கிக் கொண்டிருக்கிறார்கள் என்பதை இந்த சபையில் நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் அரசியல் பலம் உள்ளவர்கள் எப்படிப்பட்ட தவறையும் செய்ய முடியும். அதை தவறை திருத்திக் கொள்வதற்கு அரசியல் ரீதியாக நீதிமன்றங்களை பயன்படுத்த முடியும் என்ற எண்ணக்கரு அந்த தவறு இழைக்கிறவர்களுக்கு இருக்கிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக நீதிமன்றங்களில் நம்பிக்கை இல்லாத ஒரு நிலைப்பாடுதான் மக்கள் மத்தியில் தோன்றுகின்றது. அதே போலத்தான் சில வருடங்களுக்கு முன்பு மன்னார் மாவட்ட நீதிபதியை தற்போது இருக்கின்ற அமைச்சர் ரிஷாத் பதுருதீன் அவர்கள் தொலைபேசியில் மிரட்டியிருந்தார். அவருடைய ஆதரவாளர்கள் நீதிமன்றத்திற்கு கல்லறிந்தார்கள். இந்த வழக்கு மன்னார் நீதிமன்றத்தில் நடைபெற்றது. ஆனால் இதே நீதிபதியை தொலைபேசியில் சாதாரண ஒராள் எடுத்து மிரட்டி இருந்தால் இன்று அந்த அவருடைய நிலை என்ன? இங்குதான் அந்த நீதிமன்றத்தினுடைய பலவீனங்கள் இருக்கிறது. நீதிமன்றங்களுடைய பலவீனம் என்பது அரசியல் தலையீடு காரணமாக நீதிமன்றங்கள் இருக்கின்ற செயல்பாடுகள் மாற்றம் அடைவதுதான் நீதிமன்றங்களுடைய பலவீனமாக இருக்கிறது. நீதிமன்றங்களுடைய பலவீனங்கள் இல்லாம போக வேண்டுமாக இருந்தால் நீதிமன்றத்திலும் நீதித்துறையிலும் அரசியல் தலையீடு இருக்க கூடாது. அப்படி இருந்தால் மாத்திரமே நீதிமன்றங்கள் பலமடையும். குற்றம் இழைக்க நினைக்கிறவர்கள் பயப்படுவார்கள். இங்கு குற்றம் இழைக்க நினைக்கிறவர்கள் அல்லது குற்றம் இழைத்தவர்கள் அரசியல் பலம் மிக்கவர்களாக இருந்தால் அவர்கள் அந்த குற்றச்சாட்டிலிருந்து மிக எளிதாக அவர்கள் தப்பிக்க முடியும். ஆகவே அந்த நீதிமன்றங்களுக்கு அதிகாரம் வழங்கப்பட வேண்டும். நீதிமன்றங்களினுடைய திருத்தத்தை நாங்கள் வரவேற்கின்றோம். ஆனால் அந்த நீதித்துறையில் இருக்கின்ற குறைபாடுகள் தொடர்பாக என்ன நடவடிக்கையை அரசாங்கம் மேற்கொள்கிறது என்றால் அதற்கு எந்த விதமான பதிலும் யாரிடமும் இல்லை. இந்த விடயங்கள் தொடர்பாக ஆட்சியாளர்களுக்கும் நன்று தெரியும். ஆனால் இந்த விடயங்கள் தொடர்பாக நாங்கள் குறித்த நபரிடம் நடவடிக்கை எடுக்க போனால் தாங்கள் ஆட்சியை தக்க வைத்துக் கொள்ள முடியாது, எங்களுடைய ஜனாதிபதி தேர்தலுக்கு அவருடைய வாக்குகளை பெற முடியாது என்ற காரணத்தினால் நீதியை ஒழித்து அரசியல் நாடகங்கள் தான் தற்பொழுது இங்கு நடைபெற்றுக் கொண்டிருக்கிறது. குறிப்பாக எஃப்சிஐடி உருவாக்கப்பட்டு இலங்கையில் பாரிய நிதி மோசடிகள் எங்கு இடம்பெற்றது, அல்லது இந்த பாரிய நிதி மோசடியில் அரச சொத்துக்கள் எப்படி தனியார் மயமாக்கப்பட்டது என்ற முழு விவரங்களும் எஃப்சிஐடியில் இருக்கிறது. எஃப்சிஐடியில் இருக்கின்ற விவரங்களின் அடிப்படையில் அவர்கள் எஃப்சிஐடியில் இருக்கின்ற முறைப்பாடுகளின் அடிப்படையில் அரசியல் ரீதியாக அரசியல்வாதிகளோ அமைச்சர்களோ என்று பார்க்காமல், கட்சி ரீதியாக பார்க்காமல் நேரடியாக அவர்கள் நீதிமன்றத்திற்கு சரியான சட்டத்திற்கு அமைவாக நீதிமன்றம் செல்வார்களேயானால் இந்த பாராளுமன்றத்தில் பலர் சிறையில் இருக்க வேண்டிய சூழ்நிலை தான் இருக்கும். ஆகவே இந்த பாரிய நிதி மோசடி பிரிவு என்பது ஒரு தகவல் திரட்டும் ஒரு நிறுவனமாக இருக்குதே ஒழிய இந்த தகவல் தவறிழைத்தவர்களை தண்டிப்பதற்கு அல்லது தவறிழைத்தவர்களை தண்டிக்க முற்பட வேண்டும் என்ற ஒரு நிறுவனமாக எனக்கு தென்படவில்லை. எஃப்சிஐடியில் முறைப்பாடுகள் இருக்கிறது. அரச சொத்துக்களை எப்படி அரசியல்வாதிகள் அமைச்சர்கள் அல்லது முன்னைய அரசாங்கத்தில் இருந்த அரசியல் அமைச்சர்கள் எப்படி பயன்படுத்தின விவரங்கள் பலரிடம் இருக்கிறது, என்னிடம் இருக்கிறது. ஆனால் எஃப்சிஐடியில் முறைப்பாடு செய்தால் அதற்குரிய நடவடிக்கை எடுக்கப்படுமா என்றால் அதற்கு எந்தவிதமான நடவடிக்கை எடுக்கப்படாது. அப்படி நடவடிக்கை எடுக்கப்படாது என்ற நம்பிக்கை மக்கள் மத்தியில் இருக்கிறது. அந்த அப்படி ஒரு அவர் ஒரு மிகப்பெரிய அரசியல்வாதி, அவர்கள் எந்த விதமான நடவடிக்கை எஃப்சிஐடி எடுக்காது. அப்படி இருக்கின்ற போது இலங்கையில் எப்படி ஒரு நீதித்துறையை சரியான பலமாக நாங்கள் எதிர்பார்ப்பது? ஆகவே தலைமை தாங்குகிற உறுப்பினர்களே, நீதிமன்றங்கள் பலப்படுத்தப்பட வேண்டும். நீதிமன்றத்தின் ஊடாக இந்த நாட்டில் சரியான ஒரு நீதி நடைபெற வேண்டும். அப்படி நடைபெற்றால் மாத்திரமே இந்த நாடு முன்னேறும், நாட்டில் இருக்கின்ற குற்ற செயல்கள் குறையும். ஆனால் இந்த நாட்டில் நீதித்துறையில் அரசியல் தலையீடு தற்போதும் இருக்கிறது. நான் இல்லை என்று கூறவில்லை, முன்னே விட குறைவாக இருந்தாலும் தற்போதும் இருக்கிறது. எஃப்சிஐடி ஒரு சுயாதீனமான நிறுவனமாக இயங்கவில்லை என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அரசியல் ரீதியாக அரசியல் கட்சியல் ரீதியாக அவர்களுடைய செயற்பாடு தொடர்ந்து கொண்டிருக்கிறது. அவர்களிடம் போதிய ஆவணங்கள் இருக்கிறது. குறிப்பிட்ட சிலருக்கு எதிராக வழக்கு தாக்கல் செய்வதற்கு, ஆனால் அரசியல் ரீதியாக அவர்களை நீதிமன்றத்துக்கு கொண்டு சென்றால் அதற்கு இந்த அரசாங்கங்கள் மாறி மாறி இருக்கின்ற அரசாங்கங்களும் அதற்கு ஆதரவளிப்பதில்லை. அது ஆளுங்கட்சியிலே அமைச்சர் இருந்தாலும் எதிர்கட்சி இருக்கின்றவர்களும் அதற்கு அவருக்கு ஆதரவாக தான் இருக்கிறார்கள். ஆகவே இப்படியான செயற்பாடுகள் எதிர்காலத்தில் தடுக்கப்பட்டு நீதிமன்றங்கள் ஒரு தனித்துவமான நீதிமன்றங்களாக இயங்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
ஸ்ருதி கரு அமாத்த நிரோஷன் பெருராமத்துமா புதுமார வினாடி கொலஹாத்துமே
கரு மூலாசன மந்திரித்துமேனி அது தின அதிகரண சங்விதான பணத்தை அட்டத்தை நியோக விவாதேட்ட மட்டத்த அவஸ்தாவாக லபாதீமக என ஸ்துதி வந்த வேணுமா விசேஷம்ம மே ரட்ட கத்தாம ரட்டகட்ட நீதி அவசியம் ரட்ட நீதி அணுவ பாலனை வேணுவனால் ஏ ஜனதாவட்ட இவகேம ரட்டட்ட இதாம யகபத் அநாகத்தையாக ஏ துளின் அத்கரகண்ட புலுவாங்க அப்பி உதாரணம் எலோகே ஒயாகண்ட புலுவாங்க ඒ වගේම නීතිය සාධාරණ සහ කාර්යක්ෂම ක්‍රියාත්මක වීමත් වැදගත්. අපේ රටේ නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ගැන අපිට බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක ජනතාවට පීඩනයක්. නීතිය හරිවෙලාවට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නඩු දිනවල් දික්කැස්සීම හේතුවෙන් ඒ වගේම චෝදනා ලබලා තියෙන ඒ පුද්ගලයෝ මේ නීතිය හරියට නියම වෙලාවට ක්‍රියාත්මක නොවි ඒ චෝදනා ලබන පුද්ගලයෝ පංගුවක් වෙලාවට නිදල්ලේ සිටින හැටිත් අපිට ලංකාව බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේ පිළිබඳව අවධානය මේ පාර්ලිමේන්තුවේ කොච්චර යොමු කරත් අපිට තාම සෑහීමකට පත්වෙන තත්වයකට අපිට මේ නීති පද්ධතිය ඒ වගේම විමර්ශනය කරන පොලිසිය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව වැනි ඉතාම මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නවද කියන ප්‍රශ්නය අද අපේ සමාජය තුළ තියෙනවා. අපේ ජනතාව හුඟක් දුරට මේ දේශපාලන බලපෑම හේතුවෙන් මේ නීතියට උඩින් මේ රටේ පුද්ගලයෝ ඉන්නවද කියලා ප්‍රශ්න කරන තත්වයකට විශේෂයෙන්ම මේ රටේ තාවරණය අද පත් වෙලා තියෙනවා. නීතිය පංගුවක් වෙලාවට ක්‍රියාත්මක කරනවායි කියලා අපිට පෙන්නුම් කරත් ඒ නීතිය ඉතාම මන්දගාමීව ක්‍රියාත්මක කිරීම තුළින් ඒ වගේම විවිධ තාක්ෂණික කරුණු ඒ වගේම නීතිඥවරුන්ගේ යම් යම් උපක්‍රම භාවිතා කරමින් මේ රටේ චෝදනා ලබා තිබෙන පංගුවක් උදවිය මේ නීති පද්ධතිය ඇතුලේ ඒ නීතිය ක්‍රියාත්මක නොවි තමන් නිදල්ලේ හැසිරෙමින් තමන්ගේ ඒ නීතියට උඩින් කරන වැඩ කටයුතු ගැන ජනතාව මං හිතන්නේ අද වෙනකොට ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය ආණ්ඩුව පෙරදෙනකොට වත්මන් ආණ්ඩුවේ විවිධ නායකයෝ කිව්වා ඒ පහුගිය ආණ්ඩුවේ ඉන්න යම් යම් පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන්ම චෝදනා තිබුණායි කියලා. අපි ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඒ වගේම රගර් ක්‍රීඩකයාගේ ඝාතනය ඒ වගේම අනිකුත් මාධ්‍යවේදීන් පැහැරගෙන ගියම් ඒ වගේම පාසල් යන ළමයි ඝාතනය කිරීම ඒ වගේ දේවල් ගත්තහම ඊටත් වඩා වැඩ කටයුත්තක් විශේෂයෙන්ම මේ පිළිබඳව වෙයි කියලා ජනතාව එදා 2015 බලාපොරොත්තුෙන් හිටියා. නමුත් අද අවාසනාවකට මෙන් ඒ සියලුම දේවල් තාම අපේ නීති පද්ධතියේ හිරවෙලයි තියෙනවායි කියලා ජනතාවගේ ඒ චෝදනාව තියෙනවා. ඒ වගේම තමයි වංචාව හා දූෂණය පිළිබඳව කාරණා ගත්තහම එදා විවිධ චෝදනා එල්ල වුණු පුද්ගලයෝ අද වෙනකොට නිදහස් වෙලා තියෙනවා. ඒ වගේම අපි ඒක අධිකරණ පද්ධතියට ගරු කරනවා ඒ චෝදනා සහ ඒ ක්‍රියාමාර්ග අධිකරණයට ඉදිරිපත් කරන ස්වභාවය අනුව තමයි ඒ විනිශ්චයකාරවරුන්ට ඒ තීන්දුව දෙන්න වෙන්නේ. අපි ඒක කිසිසේත්ම අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් ඒ ජනතාව විසින් මේ රටේ බලාපොරොත්තු වුණා මේ රටේ මහජන දේපළ කොල්ලකාපු පුද්ගලයන්ට එරෙහිව දඬුවම් කරයි කියලා. ඒ වගේම මේ රටේ ඝාතන කරපු මේ රටේ පැහැරගෙන ගිය ඒ වගේම මේ රටේ නීතිය උඩින් ක්‍රියාත්මක වුණු පුද්ගලයන්ට දඬුවම් කරයි කියලා මේ රටේ ජනතාව විශේෂයෙන්ම ඒගොල්ලන් බලාපොරොත්තු වුණා. නමුත් ඒක අද වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට මේ අධිකරණ පද්ධතියත් එක්ක පොලිසියේ ක්‍රියාකාරකම් ගැන ඒ වගේම පොලිසියට දේශපාලන බලපෑම් ඒ වගේම පොලිසිය කොහොමද මේ විමර්ශන තුළින් ක්‍රියාත්මක වෙන්නේ කියලත් අද ජනතාවගේ විශාල සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වුණායි පස්සේ මේ ආණ්ඩුව යටතේ වුණු බැඳුම්කර වංචාව හේතුවෙන් ඒ බැඳුම්කර වංචාවේ ප්‍රධාන මොළකාරයෙක් වන අර්ජුන මහේන්ද්‍රට වෙනත් රටකට පැන යාම හේතුවෙනුත් ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න බැරිවීම හේතුවෙනුත් අද ජනතාව තුළ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි ඇත්තටම හැම කෙනාටම මේ නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරනවාද කියලා. ඒ වගේම අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ චෝදනා ලැබුණු රුසියාවේ හිටපු තානාධිපති උද්‍යංග කියන පුද්ගලයාත් විවිධ අවස්ථාවලදී මේ රටේ පංගුවක් නායකයන් එක්ක විවිධ අවස්ථාවලදී ෆොටෝ හිටන් ඒ විදේශ රටවල අරගෙන නිකන් මේ රටේ නීතිය ඒ වගේම ජාත්‍යන්තරයේ තියෙන නීතිය හැල්ලුවට ලක් කරමින් ඒ ඉන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මම ඉස්සෙල්ලම කිව්ව පරිදි අපේ රට ඉදිරියට යන්න නම් අපේ රට කාර්යක්ෂම කරන්න නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරන්න නම් සියලු දෙනාටම නීතිය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි හැමදෙනාම නීතියට යටත්ව අපි මේ රටේ පාලනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවනම් මේ රටේ නීතියට උඩින් ඉන්න පුද්ගලයෙක් ඉන්නවනම් එහෙනම් අපි සියලු දෙනාටම ආරක්ෂාවක් නැහැ. මොකද මේ නීතිය උඩින් ඉන්න පුද්ගලයා මේ රටේ ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්නට පෙළඹෙනවා. ඒ හින්දා තමයි අපි විධායක ජනාධිපති ධූරේ ඒ තිබුණු යම් යම් විධිවිධාන අපි වෙනස් කරලා ඉස්සරහට යන්නේ. නමුත් ඒ වුණත් විවිධ මාර්ගවලින් මේක තාමත් යම් යම් බලපෑම් වෙනවයි කියලා අපිට නිරීක්ෂණය කරන් තියෙනවා. ඒ වගේම අපි ගත්තහම අපි පාස් මේ පිළිබඳව මේ අධිකරණයේ පිළිබඳව මේ කරුණු ඉදිරිපත් කරනකොට අපි දැක්ක පහුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඒ මියගිය පුද්ගලයන්ගේ ඒ වගේම තුවාල් ලැබපු පුද්ගලයන්ගේ පවුල් සාධාරණයක් ඉල්ලමින් සිටිනවා. අපි දැක්කා විවිධ අවස්ථාවලදී මේ රටේ ක්‍රියාත්මක වන ඒ පොලිසිය ඒ වගේම අනිකුත් අධිකරණ පද්ධතිය තුළ සිදුවුණු සංගවත් දේවල් හින්දා විවිධ අවස්ථාවලදී ඒ ත්‍රස්තවාදීන්ට ඒ නීතිය හරියට ක්‍රියාත්මක වුණ නැහැ. ඒ ත්‍රස්තවාදීන්ව හොයාගන්න හරියට පොලිසිය විමර්ශන කරේ නැහැ. ඒ වගේම ඒ ත්‍රස්තවාදීන් පිටිපස්සේ වුණ ඒ දේශපාලන නායකයෝ ඒ වගේම ඒකට හවුල් වුණු ව්‍යාපාරිකයෝ හොයාගන්න ඒකට ක්‍රියාත්මක කරේ නැහැ. ඉතින් ඒ හින්දා ජනතාවගේ ලොකු සැකයක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒ සම්බන්ධ වුණු ඒ විශාල ජාලය ඉස්සරහට හොයාගන්න මේ තියෙන අපේ පද්ධතිය තුළින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා, මේ පද්ධතිය තුළින් මේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න පුළුවන්ද කියලා ලොකු සැකයක් ඒ ජනතාව තුළ තියෙනවා. ඉතින් ඒ හින්දා අද අපි විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවක්
වශයෙන්
අපි පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මේ නීති රීති හදනවා පමණක් නෙමෙයි, ඒ නීති රීති හරියට ක්‍රියාත්මක වෙන්න ඒ අවශ්‍ය සහයෝගය, ඒ අවශ්‍ය වාතාවරණය අපි රට තුළ ඇති කරන්න ඕනේ. අපි දැක්කා එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමියව කොහොමද රෑ මේ බිල්ඩින් එකේම ඉඳලා කොහොමද එතුමියව පන්නලා දාන්න වැඩ කරේ කොහොමද කියලා. ඉතින් මං හිතන්නේ එදා ඉඳලා අද වෙනකොට අපි විශාල ප්‍රගතියක් ලබාගෙන තිබුණත් අපිට යන්න ඕන ඉලක්කයට අපිට යන්න වෙලා බැරි වෙලා තියෙනවා. අපේ ජනතාව අපේක්ෂා කරන ඉලක්කයට, අපේ ජනතාව අපේක්ෂා කරන ඒ රටේ ඒ අධිකරණ පද්ධතිය ඇතුළු ඒ විමර්ශන සහ ඒ කාර්යක්ෂමභාවය ඒ වගේම නීතිය හරිහැටි සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වීම ගැන අද මේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අපි සියලු දෙනාටම මේ එන ජනාධිපති වර්ණයේදී මේ පිළිබඳව ජනතාව බලාපොරොත්තු වෙනවා. දේශපාලඥයන් වශයෙන් ඒ වගේම දේශපාලන පක්ෂ වශයෙන් ඒ වගේම මේ රට පාලනය කරන ඒ සියලුම නායකයන් වශයෙන් මේකට හරිහැටි විසඳුමක් දෙයි කියලා. ඒ හරිහැටි විසඳුමක් දෙන්න බැරි වුණොත් අපිට අනිකුත් රටවල් එක්ක අපිට තරඟ කිරීමේදී, ඒ රටවල් හා සංසන්දනය කිරීමේදී ඒවා පාලනය වෙන ක්‍රම, ඒ වගේම ඒවල ජීවන තත්ත්වය අපිට කවදාවත් ඒවලට ලං වෙන්න බැරි වෙනවා. අපි අසාර්ථක රාජ්‍යයක් ලෙස අපිට මේ කලාපයේ අපිට නම් වෙලා අපිට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව ගිහාම අධිකරණ පද්ධතියට ඉඩම් නඩුවක් වේවා, සෝ හනිකුන් නඩුවක් වේවා, ඉතාම කලට වේලාවට ඒ නඩුව ඉවර වෙන්නේ නැත්තම් ඒකෙන් සාධාරණයක් නැහැ. එතන යන පුද්ගලයෝ මිය ගියයි පසුව ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒ නඩුව පිළිබඳව ඒ නඩුවට ඇතුල් වෙලා ඒ නඩුව තවත් පවත්වාගෙන යන්න ඕන නම් ඒක මං හිතන්නේ සාධාරණයක් ඒ පුද්ගලයන්ට ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පද්ධතිය ඉතාම කාර්යක්ෂම සහ සමදෙනාටම එක හා සමානව විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන පද්ධතියක් ලෙස අපි පරිවර්තනය කර යුතුයි කියලා කියමින් මගේ කතාව අවසන්.
ඔබතුමාට ස්තුතියි.